ආදරණීය දුවේ පුතේ, අද අපි සාකච්ඡා කරනු ලබන පාඩම හතර ඒකකය ශාක ආකාරයේ සහ ක්‍රියාකාරීත්වයේ යටතේ 4.23 නිපුණතා මට්ටමට අදාළ වේ. මෙහිදී ජලය සහ ද්‍රව්‍ය පරිවහණය වන ප්‍රධාන ක්‍රම, මුලේ සෛල තුළට ජලය ඇතුළු වීමේ මාර්ග, මුල තුල ජලය පරිවහණය සිදු කරන ආකාරය එනම් අරීය ජල පරිවහණය, ශාකේ වායව කොටස් වලට ජලය උඩුකුරුව ගමන් කිරීම සහ ඛනිජ මුල් තුලට ඇතුළු වීමේ යාන්ත්‍රණය සාකච්ඡා කිරීමට ශාකවල ජලය සහ ඛනිජ පරිවහනයේ අවශ්‍යතාව මුලින්ම අපි පැහැදිලි කර ගනිමු. භෞමික ශාක පරිණාමයත් ශාක සංඛ්‍යාව වැඩිවීමත් සමග ආලෝකය ජලය හා පෝෂක සඳහා වන තරඟය වැඩි වුණා. මිහි ප්‍රතිඵලයක් වශයෙන් ශාක දේහයේ ප්‍රමාණය හා සංකීර්ණ භාවයද වැඩිවීම සිදු වුණා. ශාකය තුල ජලය සහ ඛනිජ පරිවහනය කිරීමට තිබූ සරල පරිවහන ක්‍රම ප්‍රමාණවත් නොවීමෙන් සෛලම හා ෆ්ලෝයම සහිත සනාල පටක පරිණාමය වීම ශාක දේහය තුල ද්‍රව්‍ය දිගුදුර පරිවහනය කිරීමට ආධාරයක් වුණා. උදාහරණ ලෙස ගත් විට ශෛලම මගින් ජලය හා ඛනිජ අයන මුල්වල සිට ප්‍රරෝහය දක්වා පරිවහනය කිරීම සිදු කරනවා. ෆ්ලෝයම මගින් ප්‍රභා සංශ්ලේෂණයේ ඵල ඒවා නිපදවන හෝ සංචිත ස්ථානයේ සිට ඒවා අවශ්‍ය වන ස්ථාන කරා පරිවහනය කිරීම සිදු කරනවා. දැන් අපි බලමු ශාකයක් තුල ජලය සහ ද්‍රව්‍ය පරිවහනය වන ප්‍රධාන ක්‍රම මොනවාද කියලා. ශාක ද්‍රව්‍ය පරිවහනය සඳහා සක්‍රීය මෙන්ම අක්‍රීය පරිවහන ක්‍රමද භාවිතා කරනවා. ශාක තුල සිදුවන සක්‍රීය පරිවහනයේ යනු සමහර ද්‍රව්‍ය පටල හරහා පරිවහනය කිරීම ATP භාවිත කරමින් සිදු කිරීමයි. අක්‍රීය පරිවහනයට පරිවෘතීය ශක්තිය එනම් ATP අවශ්‍ය නොවන අතර එය සොයන් සිද්ධව සිදු වෙනවා. අක්‍රීය පරිවහන ක්‍රම කෙටි දුර සඳහා පරිවහන ක්‍රම සහ දිගු දුර සඳහා පරිවහන ක්‍රම ලෙස ආකාර දෙකකින් විස්තර කරන්න පුළුවන්. කෙටි දුර සඳහා පරිවහන ක්‍රම වන්නේ විසරණය, ආශෘතිය, නිපාණය සහ පහසුකල විසරණයයි. තොග ප්‍රවාහය දිගුදුර සඳහා පරිවහන ක්‍රමයක් වේ. අපි මුලින්ම අක්‍රීය පරිවහන ආකාරයක් වන විසරණය යනු කුමක්දැයි පැහැදිලි කර ගනිමු. කිසියම් භාජනයක ජලය සහ ඩයි වර්ගයක් පටලයක් භාවිතයෙන් වෙන්කර තබා ඇති අවස්ථාවක් සිතා ගන්න. මෙහිදී පටලයේ පවතින සිදුරු වලින් ඩයි වර්ගය ජලය සහිත පැත්තට චලනය වීම සිදු වෙනවා. ඩයි වර්ගය සෑදී ඇති අනුසන්දණය වැඩි පැත්තේ සිට අනුසන්දණය අඩු පැත්තට ඩයි වර්ගය චලනය වීම මිහිදී මේ අනුව විසරණ ක්‍රියාවලිය සිදුවීමේදී අණු නිරතුරුවම චලනය වෙමින් පැවතීම හේතුවෙන් අණුවලට තාප ශක්තිය නම් ශක්තියක් පවතිනවා. මේ චලනයේ ප්‍රතිඵලයක් ලෙස අණුවල විසරණය සිද්ධ වෙනවා. වෙනත් කිසිදු බාහිර බලයක් භාවිත නොකරමින් ද්‍රව්‍ය අණුවල සිදුවන අහඹු චලනය හේතුවෙන් එහි සාන්ද්‍රණය වැඩි ස්ථානයක සිට සාන්ද්‍රණය අඩු ස්ථානයක් කරා අණු චලනය වීම විසරණය ලෙස හඳුන්. අණු අහඹු ලෙස චලනය වුවත් විසරණය මගින් අණු සමූහයක චලනය දිශානතියක් ඇතිව සිදුවෙනවා. එනම් අණු චලනය සිදුවන්නේ නිශ්චිත දිශාවකටයි. විසරණය පිළිබඳව තවදුරටත් පැහැදිලි කරගත හොත් විසරණය සොයන් සිද්ධව පරිවෘතීය ශක්තිය භාවිත නොකරමින් එනම් ATP භාවිත නොකරමින් සාන්ද්‍රණ අනුක්‍රමණයක් ඔස්සේ සිදුවෙනවා. තවද විසරණය පටල හරහා සිදුවෙනවා. එසේ සිදුවන්නේ ගමන් කරන අණු සඳහා එම පටලය පාරගම්‍ය වන අවස්ථාවලදී පමණයි. විසරණය සඳහා උදාහරණ ලෙස ජලය සහ ජලද්‍රාවී සංයෝග සෙලියුලෝ සෛල බිත්තිය හරහා විසරණය වීම සහ ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් ප්ලාස්ම පටලය හරහා විසරණය වීම ගත හැක. මීළඟට අපි විශේෂ විසරණ ක්‍රමයක් වන ආශෘතිය පිළිබඳව සලකා බලමු. වරණීය පාරගම්‍ය පටලයක් හරහා නිදහස් ජල අණු විසරණය වීම ආශෘතිය ලෙස හඳුන්වනවා. මෙහිදී නිදහස් ජල අණු ලෙස හඳුන්වන්නේ ද්‍රාව්‍ය අණුවලට හෝ පෘෂ්ඨවලට බැඳී නැති ජල අණු. වෙනස් සාන්ද්‍රණ දෙකකින් යුත් සීනි ද්‍රාවණ දෙකක් වරණීය පාරගම්‍ය පටලයකින් වෙන්කර ඇති අවස්ථාවක සීනි සාන්ද්‍රණය අඩු පැත්තේ සිට සීනි සාන්ද්‍රණය වැඩි පැත්තට ජලය වරණීය පාරගම්‍ය පටලය හරහා ගමන් කරන්නේ ආශෘතියෙනි. මෙහිදී සීනි සාන්ද්‍රණය වැඩි පැත්තේ පවතින නිදහස් ජල අණු ප්‍රමාණය අඩුයි. ශාක සෛලයක් තුලට ජලය ඇතුළු වන්නේ ප්ලාස්ම පටලය ඔස්සේ සිදුවන ආශෘතික ක්‍රියාවලියෙන්. නිපාණය යනු තවත් අක්‍රීය පරිවහන ක්‍රමයකි. නිපාණය ලෙස හඳුන්වන්නේ ජලකාමී ද්‍රව්‍ය මගින් ජල අණු භෞතිකව අධිශෝෂණය කර ගැනීමයි. උදාහරණයක් ලෙස ජල අණු සෙලියුලෝ සෛල බිත්ති මගින් අධිශෝෂණය කිරීම ගත හැක. බීජ ප්‍රරෝහණයේ මුල් අවස්ථාවලදී වියලි බීජ මගින් ජලය අවශෝෂණය කරන්නේ නිපාණය මගින්ය. මීළඟට අපි පහසු කළ විසරණය යනු කුමක් දැයි කතා කරමු. ජලය සහ ජලකාමී ද්‍රව්‍ය පටලයක් හරහා පිහිටා ඇති පරිවාහක ප්‍රෝටීන අණුවල ආධාරයෙන් අක්‍රීයව පටලය හරහා ගමන් කිරීම පහසු කළ විසරණය ලෙස හඳුන්වනවා. මෙම පරිවාහක ප්‍රෝටීන ඉතා විශේෂ වන අතර ඒවා මගින් ඇතැම් ද්‍රව්‍ය පරිවහනය කරනු ලබන අතර ඇතැම් ද්‍රව්‍ය පරිවහනය කරනු නොලබනවා. මෙහිදී සිදුවන්නේද සාන්ද්‍රණ අනුක්‍රමණයක් ඔස්සේ ද්‍රව්‍ය පරිවහණය වීමයි. විසරණය සහ පහසුකල විසරණය අතර මූලික වෙනස්කමක් වන්නේ විසරණයේදී පරිවාහක ප්‍රෝටීන ආධාර නොවන අතර පහසුකල විසරණයේදී පරිවාහක ප්‍රෝටීන ආධාර වීමයි. තොග ප්‍රවාහය තවත් අක්‍රීය පරිවහන ආකාරයක්. මෙහිදී පීඩන අනුක්‍රමණයක් ඔස්සේ ද්‍රව හා ද්‍රාව්‍ය අංශුද සමග සම්පූර්ණ ද්‍රාවණයම ගමන් කිරීම සිදු වෙනවා. තොග ප්‍රවාහයේදී සෑම විටම පීඩනය වැඩි ස්ථානයක සිට අඩු පීඩනයක් ඇති ස්ථානයකට ද්‍රව්‍ය පරිවහනය වීම සිදු වෙනවා. මෙය දිගු දුරකට ද්‍රව්‍ය පරිවහනය වන ක්‍රමයක් වන අතර පටලයක් හරහා සිදු වෙන්නේ නැහැ. මේ පරිවහනය විසරණයට වඩා වැඩි වේගයකින්ද සිදු වෙනවා. තවද මෙම පරිවහන ක්‍රමය සාන්ද්‍රණ අනුක්‍රමණයෙන් ස්වාධීනව තමයි සිද්ධ. සෛලම වාහිනී සහ වාහකාබ තුලින් ජලය සහ ඛනිජ පරිවහනයත් ෆ්ලෝයමයේ පෙනීර නාල ඒකක ඔස්සේ ෆ්ලෝයමීය යුෂය පරිවහනයත් තොග ප්‍රවාහයෙන් සිදු වෙනවා. අපි මෙතෙක් වෙලා සාකච්ඡා කළේ ශාකවල ද්‍රව්‍ය පරිවහනය සඳහා භාවිත වන අක්‍රීය පරිවහන ක්‍රම පිළිබඳවයි. නැවත අපි ශාක යොදා ගන්නා සක්‍රීය පරිවහනය පිළිබඳව කතා කරනවා නම් සක්‍රීය පරිවහනයෙන් ද්‍රව්‍ය පරිවහනය වීමේදී ATP වල ශක්තිය වැයවීම සිදු වෙනවා. මීට අමතරව සක්‍රීය පරිවහනය සිදුවන්නේ සාන්ද්‍රණ අනුක්‍රමණයකට එරෙහිවයි. එනම් සක්‍රීය පරිවහනය අඩු සාන්ද්‍රණයක් සහිත ස්ථානයක සිට වැඩි සාන්ද්‍රණයක් සහිත ස්ථානයකට සිදුවිය හැක. උදාහරණයක් ලෙස මූල කේශ තුලට පාංශු ද්‍රාවණයේ ඛනිජ අයන අවශෝෂණය සක්‍රීය පරිවහනයෙන් සිදුවේ. මෙහිදී මූල කේශ තුල අඩංගු ඛනිජ අයන සාන්ද්‍රණය පාංශු ද්‍රාවණයේ සාන්ද්‍රණයට වඩා වැඩි උනත් පාංශු ද්‍රාවණයෙන් ඛනිජ අයන මූල කේශ තුලට සක්‍රීයව පරිවහනය වීම සිදු වෙනවා. අපි දැන් සාකච්ඡා කළ විෂය කරුණු අධ්‍යයනයෙන් පසුව ඔබට මෙම පරිවහන ක්‍රම පිළිබඳව කෙටියෙන් හැඳින්වීමට සහ ඒවාට අදාළව උදාහරණ සඳහන් කිරීමට හැකි විය යුතුය. තවද අක්‍රීය පරිවහනය සහ සක්‍රීය පරිවහනය පිළිබඳව සංසන්දනය කර එම ආකාරවල වෙනස්කම් ප්‍රකාශ කිරීමටද ඔබට හැකියාව ලැබිය යුතු වෙනවා. මීළඟට අපි ජලය සහිත ඕනෑම පද්ධතියක ජලය ගමන් කරන දිශාව තීරණය කරනු ලබන ජල විභවය නම් සංකල්පය පිළිබඳ කෙටියෙන් පැහැදිලි කර ගනිමු. ජලය අඩංගු පද්ධතියක ජලය ගමන් කරන්නේ ජල විභවය වැඩි ස්ථානයක සිට අඩු ස්ථානයකටයි. ශාක දේහය තුල ජල පරිවහනය පිළිබඳ අධ්‍යයනයේදී අපි නිතරම සෛලයකින් සෛලයකට ජලය ගමන් කිරීම පිළිබඳව කතා කරනවා. එක් ශාක සෛලයකින් තවත් ශාක සෛලයකට ජලය ගමන් කිරීමේදී ජල විභව අනුක්‍රමණයකට අනුව එනම් වැඩි ජල විභවයක් සහිත සෛලයක සිට අඩු ජල විභවයක් සහිත සෛලයකට ජලය ගමන් කිරීම සිදු වෙනවා. මේ අනුව ජල විභවය යන්න අර්ථ දැක්වුවොත් ජලය ගමන් කරන දිශාව තීරණය කරනු ලබන ද්‍රව්‍ය සාන්ද්‍රණය සහ යොදනු ලබන පීඩනය මගින් පාලනය වන භෞතික ගුණාංගයක් ලෙස ප්‍රකාශ කිරීමට පුළුවනි. ජල විභවය සයි යන ග්‍රීක හෝඩියේ අක්ෂරයෙන් සංකේතවත් වෙනවා. ජල විභවය මැනීම සිදු කරන්නේ මෙගා පැස්කල් නැමැති පීඩන ඒකකය මගින්. ආසන්න වශයෙන් සම්මත තත්ව යටතේදී එනම් මුහුදු මට්ටමේ සහ කාමර උෂ්ණත්වයේදී භාජනයක ඇති වායු ගෝලයට නිරාවරණය වූ සංසුද්ධ ජලයේ ජල විභවය මෙගා පැස්කල් බිඳුවක් ලෙස සලකනු ලබනවා. ජල විභවය සඳහා ද්‍රව්‍ය සාන්ද්‍රණය මෙන්ම භෞතික පීඩනයද බලපානවා. දැන් අපි ද්‍රව්‍ය සාන්ද්‍රණය සහ භෞතික පීඩනය ජල විභවය කෙරෙහි බලපාන්නේ කෙසේදැයි සාකච්ඡා කරමු. සංශුද්ධ ජලය සැලකූ විට එහි ජල විභවය එනම් සයි මෙගා පැස්කල් බිඳුවක් වෙනවා. කිසියම් ද්‍රව්‍යයක් එහි දිය කරන විට ජල අණු එම ද්‍රව්‍ය අණු සමග බැඳීම සිදු වෙනවා. උදාහරණයක් ලෙස සුක්‍රෝස් ජලයේ දිය කිරීම සලකමු. සුක්‍රෝස් ජලයේ දිය කරන විට සුක්‍රෝස් අණු ජල අණු සමග බැඳීම සිදු වෙනවා. මෙලෙස ද්‍රව්‍ය අණු බැඳීම නිසා නිදහස් ජල අණු ප්‍රමාණය අඩු වීම සිදු වෙනවා. මේ හේතුවෙන් ජලයේ චලනය සහ කාර්ය කිරීමේ හැකියාවද අඩු වීම සිද්ධ වෙනවා. මෙලෙස ද්‍රව්‍ය සාන්ද්‍රණය වැඩි වීම ජල විභවය කෙරෙහි ඍණ බලපෑමක් ඇති කරනවා. මේ ආකාරයට ද්‍රාවණයක ද්‍රව්‍ය අණු මගින් වෙනස් කෙරෙන ජල විභව ප්‍රමාණය ද්‍රව්‍ය විභවය ලෙස හඳුන්වනු ලබනවා. ද්‍රව්‍ය විභවය නිරූපණය කිරීමට ග්‍රීක හෝඩියේ සයි අක්ෂරය සහ ඉංග්‍රීසි එස් අක්ෂරය සහිත සයි එස් යන සංකේතය භාවිත කරනවා. ඉහත පැහැදිලි කිරීම වලට අනුව ද්‍රාවණයක ද්‍රව්‍ය විභවය එනම් සයි එස් සෑම විටම ඍණ අගයක් ලෙස ප්‍රකාශ කිරීම සිදු කරනවා. ද්‍රාවණයේ ද්‍රව්‍ය සාන්ද්‍රණය වැඩිවන්නට එය වඩාත් ඍණ අගයක් ගැනීම සිදු වෙනවා. උදාහරණයකින් ප්‍රකාශ කරනවා නම් මෞලිකතාව 0.1 වූ ශ්‍රීණි ද්‍රාවණයක ද්‍රව්‍ය විභවය මෙගා පැස්කල් ඍණ 0.23ක් වේ. මේ අනුව ද්‍රව්‍ය විභවය ද්‍රාවණයක මෞලිකතාවට අනුලෝමව සමානුපාතික වන බව පැහැදිලි වෙනවා. ද්‍රව්‍ය විභවය පිළිබඳ තවදුරටත් සඳහන් කළහොත් එය ආශෘතික විභවය ලෙසද හඳුන්වනවා. එයට හේතුව අප පෙර සාකච්ඡා කළ පරිදි ද්‍රව්‍ය සාන්ද්‍රණය ආශෘතිය සිදුවන දිශාව කෙරෙහි බලපෑමක් ඇති කිරීමයි. ශාක සෛල සැලකූ විට ඒවායේ ද්‍රව්‍ය ලෙස දර්ශීයව දක්නට ලැබෙන්නේ ඛනිජ අයන සහ සීනිය. ජලයට හෝ ද්‍රාවණයකට බාහිර පීඩනයක් යෙදීමෙන් ජල විභවය වැඩි කිරීමට පුළුවන්. පීඩනය මගින් වෙනස් කරන ජල විභව ප්‍රමාණය අපි පීඩන විභවය ලෙස හඳුන්වනවා. ඒ අනුව පීඩන විභවයේ අනු ද්‍රාවණයක් මත ඇති කරන භෞතික පීඩනයයි. පීඩන විභවයද ග්‍රීක හෝඩියේ සයි අක්ෂරය සහිතව සහ ඉංග්‍රීසි පී අක්ෂරය සහිතව සයි පී යන සංකේතයෙන් නිරූපණය කරනවා. වායුගෝලීය පීඩනයට සාපේක්ෂව මෙම පීඩන විභවය ධන හෝ ඍණ අගයක් ගන්නවා. උදාහරණයක් මගින් මෙය පැහැදිලි කරනවා නම්, සෛලම වාහිනීවල පීඩන විභවය සාමාන්‍යයෙන් මෙගා පැස්කල් ඍණ දෙකට වඩා අඩු අගයක් ගන්නවා. එයට හේතුව සෛලම වාහිනී ආතතියක් හෙවත් ඍණ පීඩනයක් යටතේ පැවතීමයි. සජීවී සෛල ආශෘතිය මගින් ජලය අවශෝෂණය කරගනු ලබනවා. මේ නිසා සජීවී සෛල තුල සෑම විටම ධන පීඩනයක් පවතිනවා. මේ නිසා සජීවී සෛලවල පීඩන විභවය ධන අගයක් ගන්නවා. ද්‍රාවණයක ජල විභවය නිර්ණය කිරීමට ඉහත සාකච්ඡා කළ සාධක දෙක ක්‍රියා කරන ආකාරය සලකා බලා ජල විභවය සමීකරණයක් ආකාරයෙන් පෙන්වනු ලබනවා. එය සයි සමානයි සයි S ධන සයි P ලෙස සඳහන් කරනු ලබනවා. මෙම සමීකරණයේ සයි යනු ජල විභවය වන අතර සයි S ද්‍රාව්‍ය විභවය වේ. සයි P පීඩන විභවය වේ. මෙම සමීකරණය භාවිත කර සෛලයක ජල විභවය හා සම්බන්ධ ගණනය කිරීම සිදු කළ හැක. තවද සෛලයක අන්තර්ගතය මගින් සෛල ප්ලාස්ම පටලය සෛල බිත්තිය මතට තෙරපීමක් ඇති කරනවා. එවිට ප්‍රාග් ප්ලාස්මය ප්‍රතිවිරුද්ධ දිශාවට තෙරපීම සිදු කරනවා. මේ හේතුව නිසා ශුනතා පීඩනය ලෙස හැඳින්වෙන පීඩනයක් ඇතිවීම සිදු වෙනවා. ශුනතා පීඩනය වැඩිවත්ම සෛලයේ ජල විභවයේද වැඩිවීම සිදු වෙනවා. සෛලයක ජල විභවය පිළිබඳව සැලකූ විට සෛලය යනු ජලය අඩංගු පද්ධතියක් වෙනවා. ඒ නිසා සෛලයටද ජල විභවයක් තිබෙනවා. සෛලයක ප්‍රාග් ප්ලාස්ටය ද්‍රාව්‍ය අඩංගු වන ජලීය පද්ධතියකි. මේ නිසා සෛලයක ද්‍රාව්‍ය විභවය ඍණ අගයක් ගනු ලබනවා. මෙම ඍණ ද්‍රාව්‍ය විභවය නිසා සෛලයේ ජල විභවය අඩුවීම සිදු වෙනවා. සෛලයක පවතින ශුනතා පීඩනය නිසා ප්‍රාග් ප්ලාස්මයේ ඇතුළත පීඩනය වැඩි අගයක් ගන්නවා. එම නිසා සෛලයේ පීඩන විභවයේද වැඩිවීම සිදු වෙනවා. මේ නිසා සෛලයක පීඩන විභවය සෛලයේ ජල විභවය වැඩි කිරීමට දායක වීම සිදු වෙනවා. සෛලයක ජල විභවයද සයි සමානයි සයි S ධන සයි P යන සමීකරණයෙන් පැහැදිලි කිරීමට පුළුවනි. මීළඟට පාංශු ද්‍රාවණයේ සිට ශාක මුල් තුලට ජලය සහ ඛනිජ අවශෝෂණය පිළිබඳව සාකච්ඡා කරමු. ශාකයට ජලය සහ ඛනිජ අයන අවශෝෂණය කරනු ලබන්නේ මූලාග්‍රයට ආසන්නව ඇති මුලෙහි සෛලවලිනි. මුලේ මෙම ප්‍රදේශයේ පවතින අපචර්මීය සෛල ජලයට වඩාත් පාරගම්‍ය වෙනවා. ඒ වගේම බොහෝ සෛල මූල කේශ බවට විභේදනය වෙලා තියෙනවා. බොහෝ සෛල මූල කේශ බවට පත් වෙලා තියෙනවා. මෙම මූල කේශ සෛල මුලේ අපචර්මයේ පවතින තනි සෛලයක් වන අතර මේවා මගින් මුලේ පෘෂ්ඨික වර්ගඵලය වැඩි කරනවා. මුල් මගින් ජලය අවශෝෂණයට වැඩි දායකත්වයක් ලබා දීම සඳහා මූල කේශ මගින් මෙම මුලේ පෘෂ්ඨික වර්ගඵලය වැඩි කිරීම වැදගත් වෙනවා. පාංශු ද්‍රාවණයේ යනුවෙන් අදහස් කරන්නේ පස් අංශුවලට තදින් බැඳී නැති ජල අණු හා එහි දිය වූ ඛනිජ අයන සහිත ද්‍රාවණයයි. මූලකේශ සෛලවල ප්ලාස්ම පටලය හරහා මෙම ද්‍රාවණය අවශෝෂණය කිරීම සිදු කරනවා. මූලකේශ තුලට ජලය සහ ඛනිජ අයන අවශෝෂණය වන ආකාරය එකිනෙකින් වෙනස් වෙනවා. ජලය මූලකේශ තුලට සාන්ද්‍රණ අනුක්‍රමණය ඔස්සේ අක්‍රීය ආකාරයට ආශෘතිය මගින් අවශෝෂණය වීම සිදු වෙනවා. නමුත් මූලකේශ තුල අඩංගු ඛනිජ අයන සාන්ද්‍රණය සැලකූ විට පාංශු ද්‍රාවණයේ සාන්ද්‍රණයට වඩා බෙහෙවින් වැඩි වෙනවා. මූලකේශ තුල අඩංගු පොටෑසියම් අයන සාන්ද්‍රණය පාංශු ද්‍රාවණයේ පොටෑසියම් අයන සාන්ද්‍රණයට වඩා සිය ගුණයකින් පමණ වැඩි අගයක් ගන්නවා. මේ නිසා ඛනිජ අවශෝෂණ ක්‍රියාවලිය සක්‍රීය පරිවහණය මගින් සාන්ද්‍රණ අනුක්‍රමණයට එරෙහිව සිදු වෙනවා. මෙහිදී ඔබ විසින් පැහැදිලි කරගත යුතු වෙනවා මූලකේශ තුලට ජලය සහ ඛනිජ අයන අවශෝෂණය අතර පැහැදිලි වෙනසක් තිබෙන බව. මෙලෙස අවශෝෂණය කරගත් පාංශු ද්‍රාවණය අපචර්මීය සෛලවල ජලකාමී සෛල බිත්ති තුලටද ඇතුළු වී එම සෛල බිත්ති හරහාද බහිස්සෛලීය අවකාශ ඔස්සේද නිදහසේ මුලේ බාහිකයේ තුලට ගමන් කරනවා. මින්පසු අපට සාකච්ඡා කළ යුතු වන්නේ පසෙහි සිට මුලේ බාහිකයේ දක්වා ඇතුළු වූ මෙම ජලය හා ඛනිජ මුලෙහි සෛලමේ දක්වා පරිවහණය වන ක්‍රියාවලිය පිළිබඳවයි. මෙම ක්‍රියාවලිය අරීය ජල පරිවහණය ලෙස හඳුන්වනු ලබනවා.